ඔබ මීට පෙර ඉගෙනගෙන ඇති ලෝක ජනගහනයෙන් බහුතර යක් ජීවත් වෙන්නේ ඇත්තටම මේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල තමා ජීවත් වෙන්නේ. එතකොට සාගර ජල මට්ටම ඉහළ යාමත් එක්ක පහත් බිම් ප්‍රමාණය අඩු වීම හරහා ඒ වෙරළාශ්‍රිතව ජීවත් වෙන ජනතාවට ජනාවාස අහිමි වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට සමගාමී ලෙස සාගර ජලයේ උෂ්ණත්වයත් වැඩිවීම සිද්ධ වෙනවා. සාගර ජලයේ උෂ්ණත්වයේ වැඩිවීම නිසා ජලජ ජීවීන්, සාගර ජලයේ ජීවත් වෙන ජලජ ජීවී විශේෂ, ඒ වගේම සාගරික පරිසර පද්ධති ආදිය විනාශ වීම සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට වඩාත් සංවේදී වන සාගරික පරිසර පද්ධතියක් විදිහට අපිට කොරල් පර පරිසර පද්ධතිය හඳුන ගන්න පුළුවන්. සාගර ජලයේ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක මේ බොහෝ කොරල් පර මිය යාම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කොරල් පර හොඳින් වර්ධනය වීම සඳහා නැත්නම් කොරල් පරවල පැවැත්ම සඳහා සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ත් 30ත් අතර පරාසයක පවතින්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ උෂ්ණත්ව පරාසය වෙනස් වුනහම මේ කොරල් පරවලට ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ වෙද්දිත් ලෝකයේ ඉහළම ජෛව විවිධත්වයක් පවතින ප්‍රදේශයක් විදියට හඳුනගෙන තියෙන ලෝකයේ විශාලම කොරල් පරය විදියට හඳුනගන්න ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය මේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සමගාමී ලෙස සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම නිසා මිය යාමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම සාගර මතුපිට උෂ්ණත්වය වැඩිවීම නිසා සුලිකුණාටු තත්ත්වයන් නිර්මාණය වීමේ අවදානමකුත් පවතිනවා. විශේෂයෙන්ම සුලිසුලන් ඇතිවන වාර සංඛ්‍යාව පෙරට වඩා වර්ධනය වීමක් දක්නට ලැබෙනවා සාගර මතුපිට උෂ්ණත්වයේ ඉහළ යාම හරහා. ඒ වගේම වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා ඇතැන් ජීවී විශේෂ වඳවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නව ගහන බිහිවීම සිද්ධ වෙන්නටත් පුළුවන්. ඒ වගේම කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට ඍජුවම බලපෑම් සිද්ධ වෙන්න පුළුවන් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා. විශේෂයෙන්ම භෝග විනාශයේ සහ අත්සැන්න අඩුවීම වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම මත්ස්‍ය අත්සැන්න අඩුවීම නිසා ධීවරයන්ගේ ආදායම අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම වගාබිම් ලවණීකරණය වීම නිසා වගාබිම් ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වගාබිම් ලවණීකරණය වෙන්නට පුළුවන්. මොකද වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක නියඟ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට වගාබිම් ආශ්‍රිතව මේ වාෂ්පීකරණ ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. එතකොට වාෂ්පීකරණ ක්‍රියාවලිය වේගවත් වෙද්දී පස අභ්‍යන්තරයේ තියෙන ලවණ කොටස් ආදිය පස මතුපිටට පැමිණ තැම්පත් වෙනවා. එතකොට මේ හරහා පස ලවණීකරණයට ලක් වෙනවා. එතකොට ලවණීකරණයට ලක් වෙච්ච පසක ඉතාම සාරවත් ආකාරයට වගා කටයුතු සිදු කරගෙන යාමේ අපහසුවක් පවතිනවා. ඒ වගේම රෝගවාහක කෘමීන්ගේ වර්ධනය නිසා ලෙඩ රෝග බහුල වීම වගේ ආපදා තත්ත්ව නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ වගේම වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා සිද්ධ වෙන ප්‍රධාන බලපෑමක් විදියට අපිට හඳුන ගන්න පුළුවන් ස්වභාවික ආපදා වැඩිවීම. විශේෂයෙන්ම සුලිසුලන් තත්ත්ව, නියඟ තත්ත්ව, ඒ වගේම අධික වර්ෂාපතනය වගේ ආන්තික කාලගුණික තත්ත්ව නිර්මාණය වෙන්නට පුළුවන්. දුවේ පුතේ, ලෝකයේ වසරකට සිද්ධ වෙට ස්වභාවික ආපදාවන්ගෙන් නැත්නම් ස්වභාවික උපද්‍රවයන්ගෙන් 70%ක් පමණ සිද්ධ වෙන්නේ මෙන්න මේ දේශගුණ වෙනස් වීම නිසා සිද්ධ වෙන උපද්‍රව. විශේෂයෙන්ම සුලිසුලන්, නියඟ, ඒ වගේම ගම් වතුර, මේ වගේ දේශගුණ විපර්යාස නිසා සිද්ධ වෙන ආපදා, ජලය හා සම්බන්ධිත ආපදා අපි හයිඩ්‍රොමීටියොලොජිකල් ඩිසාස්ටර් කියලා හඳුන්වනවා. එතන මෙන්න මේ වගේ ආපදා වැඩිවීම කෙරෙහි වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීම හේතු වෙලා තියෙනවා. ඒ වගේම වායුගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම හරහා වෙන්න පුළුවන් තවත් ප්‍රධාන බලපෑමක් විදියට අපිට වර්ෂාපතන රටා වෙනස් වීම නිසා වගා කටයුතු වලට ඇති වෙන බාධාව හඳුන ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකාව ගත්තත් ශ්‍රී ලංකාවේ වගා කටයුතු සිද්ධ වෙන්නේ වර්ෂාපතන ඍතුන්ට අනුකූලව. දැන් ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ වී වගා කරන ප්‍රධාන කන්න දෙකක් තියෙනවා, මහකන්නේ සහ යලකන්නේ වශයෙන්. එතකොට මහකන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ දෙවන අන්තර් මෝසම සහ ඊසාන දිග මෝසම පවතින කාලවකවානුයි. එතකොට යලකන්නේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම නිරිත දිග මෝසම ක්‍රියාත්මක වෙන කාලවකවානුයි. එතකොට මේ වර්ෂාපතන රටාවන් වෙනස් වීම හරහා මෙන්න මේ වගා කන්නවලට බාධා ඇති වෙනවා. ඉතින් මෙන්න මේ නිසා ඇතැම් විට ගොවීන්ට නියගේ නිසා මේ වගාවන්වල වගා හානි සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් කාලවලදී ගම් වතුරට හසු වීම නිසා අස්වැන්න විනාශ වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට වර්ෂාපතන රටාවන්ගේ සිද්ධ වෙන වෙනස් වීම නිසා කෘෂිකර්මාන්තය ආශ්‍රිත විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජලවිදුලි බල උත්පාදන ධාරිතාව අඩු වෙලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් ඇති වෙනවා. ඒ වගේම අවසානයේදී මේ වර්ෂාපතන රටාවන් ආදිය වෙනස් වීම හරහා අවසානයේදී දේශගුණ මායිම් කලාපවල විවිධ වෙනස්කම් සිදුවීමේ හැකියාව පවතිනවා. දුවේපුතේ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සිද්ධ කළා තියෙන පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හමු වී ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් ප්‍රසාරණය වෙලා තෙත් කලාපීය ප්‍රදේශයේ ක්‍රමක්‍රමයෙන් සංකෝචනය වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ තෙත් කලාපයේ සහ වියලි කලාපයේ අතර පවතින ඒ දේශගුණ මායිම තෙත් කලාපයේ දෙසට විතැන් වෙලා තියෙනවා. වියලි කලාපීය ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් ප්‍රසාරණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට දේශගුණ මායිම් කලාපවල විවිධ වෙනස්කම් සිද්ධ වෙන්නට පුළුවන් වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා. හොඳයි දුවේ පුතේ, අපි දැන් කතා කරා දේශගුණ වෙනස් වීමක් කියන්නේ මොකක්ද. එතකොට දේශගුණ වෙනස් වීම ඇතිවීම කෙරෙහි කොහොමද හරිතාගාර ආචරණ ක්‍රියාවලිය බලපාන්නේ, විශේෂයෙන්ම ප්‍රගුණිත හරිතාගාර ආචරණය කියන එක කොහොමද දේශගුණ වෙනස් වීම ඇති වෙන්න බලපාන්නේ කියලා කතා කරා. ඒ වගේම ප්‍රධාන හරිතාගාර වායු වර්ග පිළිබඳව කතා කරා. එතකොට මෙන්න මේ හරිතාගාර වායු වර්ග වායුගෝලයට විමෝචනය වීම කෙරෙහි බලපාන ස්වභාවික හේතු සහ මානුෂ ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරා. ඒ වගේම මේ වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා සිද්ධ වෙන්න පුළුවන් විවිධ බලපෑම් පිළිබඳව කතා කරා. පාරිසරික වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් බලපෑම් මොනවද? ඒ වගේම මානුෂ පරිසරයේ සිද්ධ වෙන්න පුළුවන් විවිධ බලපෑම් මොනවද කියන එක සාකච්ඡා කරා. හොඳයි, එහෙනම් මං මීළඟට ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දේශගුණ වෙනස් වීම අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට දේශගුණ වෙනස් වීම අවම කර ගන්නට නැත්නම් මිටිගේට් කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. ඒ අතුරින් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් තමයි හරිතාගාර වායු වර්ග පිටකරන බලශක්ති ප්‍රබව අඩුවෙන් පරිහරණය කරන්නට පුළුවන්. විශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වායුගෝලයට නිදහස් වෙන බලශක්ති ප්‍රබව පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ධන, පොසීල ඉන්ධන, ගල් අඟුරු මේ වගේ දේවල් හරහානේ වායුගෝලයට වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් වෙන්නේ. එතන මෙන්න මේ වගේ බලශක්ති ප්‍රබව අඩුවෙන් පරිහරණය කිරීම හරහා දේශගුණ වෙනස් වීම අපිට අවම කරගන්නට පුළුවන්. ඒ වගේම හරිතාගාර වායු වර්ග පිටකරන බලශක්ති ප්‍රබව අඩුවෙන් පරිහරණය කරනවා වගේම අපි පුළුවන් තරම් පුනර්ජනනීය බලශක්ති ප්‍රබව භාවිතය කෙරෙහි යොමු වෙන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම සුළං බලය, ඒ වගේම සූර්ය ශක්තිය වගේ දේවල් පුළුවන් තරම් භාවිතා කරන්නට අවශ්‍යයි. මොකද සුළං බලය, සූර්ය බලය ආදී දේවල් බලශක්ති උත්පාදනයේදී යොදා ගැනීම හරහා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වර්ග නිකුත් වෙන එක අපිට පුළුවන් තරම් අවම කරගන්නට පුළුවන්. මේවා පරිසර හිතකාමී බලශක්ති ප්‍රබව විදියට අපි හඳුන්වනු ලබනවා. ඒ වගේම අපි හඳුනාගත්තා මේ අධික ලෙස රත් වාහන භාවිතය හරහාත් වායුගෝලයේට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වෙනවා කියලා අපිට මේක අවම කරගන්න භාවිතා කරන්න පුළුවන් පුළුවන් තරම් සැහැල්ලු මෝටර් රථ භාවිතය කෙරෙහි යොමු වෙන්නට අවශ්‍යයි. මොකද සැහැල්ලු මෝටර් රථ භාවිතා කරද්දී එමගින් වායුගෝලයට නිදහස් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම හයිබ්‍රිඩ් වාහන අපි දෙමුහුන් වාහන කියලා හඳුන්වනවා. දෙමුහුන් වාහන භාවිතයේ හරහාත් වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපිට අවම කරගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම දෙමුහුන් වාහනවලදී ද්‍රව ඉන්ධන 50%ක් සහ 50%ක් විදුලියෙන් තමා ධාවනය වෙන්නේ. එතකොට වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් වීම හරි අඩකින් 50%ක ප්‍රමාණයකින් අවම කරගන්න පුළුවන් වෙනත් මෝටර් රථයක් සමග සාපේක්ෂව සංසන්දනය කරද්දී. එතකොට දෙමුහුන් වාහන භාවිතයට යොමු වීම හරහාත් අපිට වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම අවම කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වර්තමානයේදී මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් විසින් හඳුන්වලා දීලා තියෙනවා සූර්ය බලෙන් ධාවනය වෙන වාහන. එතන මේ සූර්ය බලෙන් ධාවනය වෙන වාහන භාවිතා කිරීම හරහා විශේෂයෙන්ම මේ වාහනවල වහලේ මත සූර්ය පැනේල කට්ටලයක් සවි කළා තියෙනවා. එතකොට මේ සූර්ය පැනේල භාවිතයෙන් ධාවනය වෙන මේ වාහන භාවිතය හරහාත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ පරිසර හිතකාමී මෝටර් රථ භාවිතයේ හරහා අපිට වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා සිද්ධ වෙන දේශගුණ වෙනස් වීම අවම කරගන්නට පුළුවන්. ඒ වගේම භෝග වගාව සඳහා රසායනික පොහොර භාවිතයේ වෙනුවට ඓන්ද්‍රීය පොහොර භාවිතයට යොමු වීම හරහාත් අපිට වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම අවම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රසායනික පොහොර වර්ග රසායනික පොහොර කෘමිනාශක වල්නාශක දිලීර නාශක ආදී මෙන්න මේ රසායනික පොහොර භාවිතයේ හරහා වායුගෝලයට නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු වර්ග නිදහස් වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ රසායනික පොහොර වෙනුවට ඓන්ද්‍රීය පොහොර කාබනික පොහොර ආදී භාවිතා කිරීම හරහා වායුගෝලයට එවැනි හරිතාගාර වායු වර්ග විමෝචනය වීම පාලනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම පොදු ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම හරහාත් වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඉතා දියුණු සංවර්ධිත රටවල් වල ධනවත් පුද්ගලයෝ පවා වර්තමානයේදී තමන්ගේ රැකියා ස්ථානයට ගමන් කරන්න පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්නේ. පෞද්ගලික ප්‍රවාහන සේවා භාවිතා කිරීම හරහා මාර්ගවලට එකතු වෙන රථ වාහන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. මේ හරහා විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට විමෝචනය වීම සිද්ධ වෙනවා. එතකොට පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීම හරහාත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීම අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දුවේ පුතේ දේශගුණ වෙනස් වීම අවම කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. විවිධ ගෝලීය සමුළු පවත්වලා ඒ යටතේ වැදගත් වෙන සමුළු කීපයක් විදියට දක්වන්න පුළුවන් 1972 වර්ෂයේදී පවත්වන ලද ස්ටොක්හෝම් සමුළුව, ඒ වගේම බ්‍රොන්ටිලන් කොමිෂන් සභා වාර්තාව සහ 1992 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ රඟරේ පැවැත්වුණු පළවෙනි මිහිකත සමුළුව ආදී මේ ලෝක මට්ටමින් පවත්වන ලද විවිධ සමුළුවලදී දේශගුණ වෙනස් වීම අවම කිරීම සඳහා අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඒ ක්‍රියාමාර්ග අතර ප්‍රධාන ක්‍රියාමාර්ගයක් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන් CFC වායු විමෝචන ක්‍රියාකාරකම් අවම කිරීම සහ 2000න් පසු මුළුමනින්ම මෙම ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමට ලෝකයේ රටවල් එකගත්තේ පළ කරලා තියෙනවා. ඒතකොට CFC කියන්නේ වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන ප්‍රධාන වායුවක්. මම ඔබට මීට පෙර සඳහන් කරා ශීතකරණ සහ වායු සමන යන්ත්‍රවල සිසිලන කාරක වායුවක් විදියට CFC වායුව භාවිතා කරනවා. වර්තමානයේ වෙද්දී CFC වෙනුවට HFC කියන වායුව තමයි මේ ශීතකරණ සහ වායු සමන යන්ත්‍ර තුල සිසිලන කාරක වායුවක් විදියට භාවිතා කරන්න. එතකොට CFC වෙනුවට HFC වායුව භාවිතා කිරීම හරහාත් වායු ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දුවේ පුතේ, ඔබ නිරන්තරයෙන් දැකලා ඇති මේ වාහන වලින් බැහැර කරන දුම් පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. මේ වාහන වලින් බැහැර කරන දුම් පරීක්ෂාව සිද්ධ කිරීම සඳහා තීරණගෙන තිබෙන්නේ මේ ගෝලීය දේශගුණ වෙනස් වීම අවම කර ගැනීමට එරෙහිව පවත්වන ලද සමුළු මගින් තමා මේ තීරණවලට එළඹිලා තියෙන්නේ. වාහනවල දුම් පරීක්ෂාව අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නට අවශ්‍යයි. දුම් පරීක්ෂණ සහතිකයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම වසරකට සැරයක් මේ දුම් පරීක්ෂණ කිරීමේ මේ සහතිකය නැවත අලුත් කර ගැනීමට අවශ්‍යයි රථ වාහනයක් ධාවනී කරන්නට නම්. එතකොට මේ වාහන වලින් බැහැර කරන දුම් පරීක්ෂාව වැනි ක්‍රියාමාර්ග හරහා බලාපොරොත්තු වෙන්නේ මේ වායු ගෝලයට නිදහස් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන වායු ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම පාලනය කර ගැනීම. ඒ වගේම වායු ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම අවම කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් විදියට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හඳුන්වලා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වර්තමානයේ ප්‍රධාන පරිසර ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය. ඒතර ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. ඔබ අසා ඇති මීට ප්‍රථමයෙන් මේ 3R සංකල්පය වගේ සංකල්ප ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අපිට භාවිතා කරන්නට පුළුවන්. ඒ යටතේ රීයුස්, රෙඩියුස් සහ රීසයිකල් කියන මෙන්න මේ ක්‍රමවේද භාවිතා කරන්නට පුළුවන්. ඝන අපද්‍රව්‍ය අපිට නැවත නැවත භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම භාවිතා කරන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ වගේම භාවිතා කරන ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට මෙන්න මේ 3R සංකල්පයේ වගේ සංකල්පවලට යොමු වීම හරහා අපිට පරිසරයට නිදහස් වෙන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර ආයතනයක් වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් පිලිසරු කියලා වෙනම ව්‍යාපෘතියක් හඳුන්වලා දීලා තියෙනවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා. ඔබ දැකලා ඇති පොදු ස්ථානවල දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල් වගේ පොදු ස්ථානවල මේ ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කිරීම සඳහා විවිධ වර්ණයේ බඳුන් තබලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමානුකූල ලෙස ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරලා, ඒ වගේම 3R වගේ සංකල්ප අනුගමනය කිරීම හරහා අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවම කර ගැනීම. ඒ වගේම අපිට ගන්න පුළුවන් තවත් ක්‍රියාමාර්ග තමා වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අඩු කරන්න හරිත වන වගාව ඇති කරන්න පුළුවන්. ඒ වගේම රුක් රෝපණ වැඩසටහන් දියත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සඳලුතල වගාව, ඒ වගේම ඉන්ද්‍රිය පොහොර භාවිතයට නැඹුරු වීම වගේ දේවල් සිද්ධ කරන්නට පුළුවන්. මෙහිදී හරිත වන වගාව කියලා කියන්නේ අපිට විනාශ වුණු වනාන්තර වෙනුවට නැවත අලුතින් වනාන්තර නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මේ හරහත් ඇත්තටම මේ වායු ගෝලයේ තුල කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වර්ග ඉහළ යාම අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වර්තමානයේදී ලෝකයේ බොහෝ රටවල් හරිත නගර සංකල්පයේ කෙරෙහි යොමු වෙලා තියෙනවා. ග්‍රීන් සිටිස් කියලා අපි හඳුන්වනවා. මේ හරිත නගර නිර්මාණයේ හරහා බලාපොරොත්තු වෙන්නේ වැඩි වශයෙන් වායු ගෝලයට මේ කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වර්ග නිදහස් වෙන්නේ නාගරික ප්‍රදේශවලින්. ග්‍රාමීය ප්‍රදේශවලට සාපේක්ෂව නාගරික ප්‍රදේශවලින් වායු ගෝලයට හරිතාගාර වායු වර්ග නිදහස් වීමේ ප්‍රතිශතය වැඩි. එතකොට මේ හරිත නගර නිර්මාණයේ හරහා බලාපොරොත්තු වෙන්නේ නාගරික ප්‍රදේශවල ඔබ දැකලා ඇති විවිධ වීදි දෙපස හරිත ශාක සිටුවීම සිද්ධ වෙනවා. ඊගාවට ගොඩනැගිලිවල සඳලුතල මත ශාක වගා කිරීම සිද්ධ කරනවා. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු නාගරික ප්‍රදේශවල ඒ ගොඩනැගිලි තට්ටු ගොඩනැගිලි ආදී සිද්ධ කරනවා විවිධ බඳුන් ආදී ප්‍රයෝජනීයට අරගෙන ඉතින් මෙන්න මේ හරහා මේ හරිත නගර සංකල්පය හරහාත් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ වායුගෝලීය උෂ්ණත්වය නාගරික ප්‍රදේශවලින් නිකුත් වෙන හරිතාගාර වායු වර්ග ප්‍රමාණය අඩු කර ගැනීම සහ නාගරික ප්‍රදේශවලින් නිකුත් වෙන හරිතාගාර වායු වර්ග මේ ශාක රෝපණය හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ ශාක මගින් අවශෝෂණය කර ගැනීම හරහා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවම කර ගැනීම තමා මේ හරහා බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ අපි මෙච්චර වෙලා සාකච්ඡා කරේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නැත්තම් දේශගුණ වෙනස් වීම අවම කර ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සාකච්ඡා කරේ. මිටිගේෂන් මෙතඩ් පිළිබඳව තමා අපි සාකච්ඡා කරේ. මීට අමතරව අපිට ගන්න පුළුවන් තව ක්‍රියාමාර්ගයක් තමා මේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා අනුවර්තනයේ වීමේ හැකියාව පවතිනවා. අපි ඇඩැප්ටේෂන් මෙතඩ් කියලා හඳුන්වනවා. ඒතර වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සඳහා අනුවර්තනයේ වීම වශයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගත් ගණනාවක් පවතිනවා. ඒ අතුරින් එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් තමා ආන්තික දේශගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන බීජ වර්ග නිපදවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්කලා ආන්තික දේශගුණ තත්ත්වය, ඒ කියන්නේ වර්ෂාපතනය නොලැබෙන නියඟ කාල, ඒ වගේම අධික වර්ෂාපතනය ඇතිවීම නිසා සිද්ධ වෙන ගම් වතුර තත් ආදී නිසා කෘෂිකාර්මික වගාවන් විනාශ වීම සිද්ධ වෙනවා. ඉතින් මේවාට ප්‍රති මේ විසඳුමක් විදියට විවිධ පර්යේෂණ ආයතන යොමු වෙලා ඒ උෂ්ණත්ව මට්ටම් වලට ඔරොත්තු දෙන, නියගයට ඔරොත්තු දෙන, ගම් වතුරට ඔරොත්තු දෙන කෘෂිකාර්මික බීජ වර්ග නිපදවීම සිද්ධ කරන්න පුළුවන්. මේක අපිට දක්වන්න පුළුවන් දේශගුණ වෙනස් වීම වලට අනුවර්තනය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් විදියට අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම දේශගුණ වෙනස් වීම වලට අනුවර්තනය වීම සඳහා ගන්න පුළුවන් තවත් ක්‍රියාමාර්ගයක් තමයි වැසි ජල කළමනාකරණය, රේන් වෝටර් හාවෙස්ටින් කියලා අපි කියනවා. වැසි ජල කළමනාකරණය හරහාත් අපිට මේ දේශගුණ වෙනස් වීම වලට අනුවර්තනය වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම වැසි ජල කළමනාකරණය කියන එක ශ්‍රී ලංකාව වගේ රටකට අලුත් අත්දැකීමක් නෙමෙයි. අපේ පැරණි රජදරුවෝ ඒ වියලි කලාපීය ප්‍රදේශයේ වැව් නිර්මාණය කරේ වියලි කාලයේදී ප්‍රයෝජනීයට ගැනීම සඳහා මේ වැසි ජලය එක් රැස් කරලා ගබඩා කර තබා ගැනීමේ අරමුණින් තමයි වැව් නිර්මාණය කරේ. ඒතකොට වැව් නිර්මාණය කියලා කියන්නේ වැසි ජල කළමනාකරණයේ එක් ප්‍රභේදයක්. මීට අමතරව ඔබ වියලි කලාපීය ප්‍රදේශයේ සංචාරය කරනවා නම් දැකලා ඇති නිවෙස්සල වහලයට එකතු වෙන වතුර විශාල ටැංකිවල ගබඩා කරලා, විශාල වැසි ජල ටැංකිවල එක් රැස් කරලා තබා ගන්නවා. එතකොට මේකත් දේශගුණ වෙනස් වීම සඳහා අනුවර්තනය වීමට ගත හැකි ක්‍රියාමාර්ගයක්. මේ වැසි ජල ටැංකිවල ගබඩා කරගන්න ජලය වර්ෂාපතනය නොලැබෙන නියන් කාල වකවානුවේදී ප්‍රයෝජනීයට ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි දුවේ පුතේ, අපි සාකච්ඡා කරා දේශගුණ වෙනස් වීම අවම කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග, ඒ වගේම දේශගුණ වෙනස් වීම වලට අනුවර්තනය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කරා. අවසාන වශයෙන් මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ IPCC ආයතනය පිළිබඳව. IPCC කියලා කියන්නේ Intergovernmental Panel on Climate Change කියන එක තමයි මේ අපි IPCC කියලා කෙටි කරලා හඳුන්වන්නේ. මෙහි සිංහල නම වෙන්නේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය. එතකොට දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලයේ හෙවත් IPCC ආයතනය තමයි ලෝකයේ දේශගුණ වෙනස් වීම වලට අදාළව පර්යේෂණ කරන ප්‍රධාන ආයතනය. මේ IPCC ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් 1988 පිහිටුවලා තියෙන ආයතනයක්. ඒ කියන්නේ IPCC කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනය. එතකොට මේ IPCC ආයතනයේ සමාජිකත්වයේ දරනවා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ලෝක කාලගුණ විද්‍යා සංගමේ සමාජිකත්වයේ දරන සියලුම රටවල් IPCC සංවිධානයේ සමාජිකත්වයේ දරනවා. එතකොට මේ IPCC ආයතනයේ විසින් ලෝකයේ විවිධ රටවල විවිධ කලාපවල දේශගුණ වෙනස් වීම පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරනවා, ඊට අදාළ විවිධ වාර්තාවන් නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම වාර්ෂිකව දේශගුණ වෙනස් වීම පිළිබඳ ලෝක මට්ටමේ විවිධ සමුළු පවත්වනවා, වැඩමුළු පවත්වනවා. මේ වගේ ක්‍රියාමාර්ග ගණනාවක් මේ IPCC ආයතනයේ විසින් සිදු කරනු ලබනවා. හොඳයි දුවේ පුතේ, ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති දේශගුණ වෙනස් වීම කියන මේ පාඩම් ඒකකයේ පිළිබඳව නැවත වතාවක් සාරාංශ කරනවා නම්, අපි දේශගුණ වෙනස් වීමක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම දේශගුණ වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන හරිතාගාර ආචරණ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කරා. ඒ වගේම ප්‍රධාන හරිතාගාර වායු සහ එම වායුන් විමෝචනය වීම කෙරෙහි බලපාන ස්වභාවික හේතු සහ මානව ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරා. ඉන් අනතුරුව දේශගුණ වෙනස් වීම නිසා ඇතිවෙන්න පුළුවන් බලපෑම් සහ දේශගුණ වෙනස් වීම අවම කිරීම සහ ඊට අනුවර්තනය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්, අවසාන වශයෙන් දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳවත් සාකච්ඡා කරා. හොඳයි දුවේ පුතේ, මම අවසාන වශයෙන් ඔබට විභාගයට මෙම පාඩම ඔස්සේ ලැබෙන්න පුළුවන් ව්‍යූහගත රචනා ප්‍රශ්නයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ළඟ කොලයක් පෑනක් තියෙනවා නම් මේ ප්‍රශ්නය ලියාගෙන මීට පිළිතුරු සපයන්න. හොඳයි දුවේ පුතේ, මේ ප්‍රශ්නේ පළවෙනි කොටස වෙන්නේ වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි බලපාන හරිතාගාර වායු වර්ග දෙකක් නම් කරන්න. ඔබට ලකුණු දෙකක් හම්බෙනවා මේ කොටසට. දෙවෙනි කොටස වෙන්නේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන මානව ක්‍රියාකාරකම් තුනක් ලියා දක්වන්න. ලකුණු තුනක ප්‍රමාණයක් හම්බෙනවා මේ දෙවන කොටසට. තුන්වෙනි කොටස යටතේ අහනවා වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම අවම කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග තුනක් සඳහන් කර ඉන් එක් ක්‍රියාමාර්ගයක් විස්තර කරන්න. ලකුණු පහක ප්‍රමාණයක් මේ සඳහා ඔබට ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න, ඔබගේ පෙළපොතත් හොඳින් අධ්‍යයනය කරන්න. මේ වගේම තවත් පාඩමකින්, තවත් භූගෝල විද්‍යා පාඩමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දිනේදී ඔබගෙන් සමුගන්නවා.